නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාද ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථාපකාරව 20/24 මැයි 8 වන දින මා විසින් බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ විශේෂ විධි විධාන සංශෝධන නැමැති පනත් කැටුම්පති සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. 20/24 මැයි 27 වන දින මාගේ නිවේදනයේ සඳහන් පෙත් සම්තුනට අමතරව ආණ්ඩුක ව්‍යවස්ථාවේ 21/1 ව්‍යවස්ථාපකාරව ශ්‍රී ලංකා විදුලි බල නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් 9ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 66 ඈ ව්‍යවස්ථාව සමග කියවිය යුතු 91/1 ඈ 13 ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම සඳහා නුසුදුසු වන බව ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීතුරයක් දැරීමට හිමිකමක් නොමැති බවත් අංක සී ඇපීල් 11/2024 දරණ ඇදුම්පත් සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් තීරණය කර ඇති බැවින් 20/24 මැයි 8 වන දින සිට බලපැවැත්වෙන පරිදි 9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 විධි විධාන සහ 20/24 පෙබරවාරි 9 වන දින පාර්ලිමේන්තුවේ විසින් සම්මත කරන ලද යෝජනාවට ප්‍රකාර වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු බඳ අමාත්‍යාංශීය උපදේශකාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු KPS කුමාර සිරි මහතාද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු කටයුතු බඳ කාරක සභාවේ රැසීමක් 20/24 මැයි 9 වන බදාදාය නම් අද දින පූර්වභාගය 11:30 කාරක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාට මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි.
කතාවක් කරන්න. ඉතින් අපි හැන්දෑවට කමුත් දෙකට විතර.
ජනාධිපතිතුමාගේ ප්‍රකාශය.
ගරු කථානායකතුමනි, රට නැවතත් ගොඩනැංවීමේ මෙහෙවර මම භාරගත්තාට පස්සේ ආර්ථිකයේ සැබෑ තත්ත්වය පිළිබඳ සියලු තොරතුරු මම වරින් වර මේ සභාව හමුවේ ගෙනහැර දැක්වුවා. පසුගිය වසර 2 මම ආර්ථිකය සහ අනාගත ආර්ථික සැලසුම් ගැන කරුණු ඔබ හමුවේ ඉදිරිපත් කළා. මට ගත්තේ ගිනිගත්තු රටක්, අපායට වැටුණු රටක්, හැකිලුණු ආර්ථිකයක්, උද්ධමනයේ 70%, අයවැය හිඟිය දළදේශය නිෂ්පාදනයෙන් 100% වඩා වැඩි අගයකට වැඩි වෙලා, පොලි අනුපාතය 30% දක්වා ඉහළ නැංවිලා, ඩොලරේ රුපියල් 450ක් පමණ මට්ටමට වැඩි වෙලා, විදේශ විනිමය සංචතිය 0%ට වැටිලා, සතියක් තරම් කාලයක්වත් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන්න සල්ලි තිබුණේ නැහැ. රටේ බහුතරයක් හිටියේ පාරේ, සමහරු දවස් ගණන් පෝලිම්වල, තවත් සමහරු දවස් ගණන් අරගලවල. රටත් ආර්ථිකයත් යළි ගොඩනැගීමේ අභියෝගය මම බාරගත්තේ යන්නේ එවැනි පසුබිමකයි. වෙනත් කිසි කෙනෙක් ඒ වෙලාවේ රට බේරා ගැනීමේ අභියෝගය බාරගත්තේ නැහැ. ඔවුන් විවිධ කොන්දේසි ඉදිරිපත් කළා. නමුත් මම කිසිම කොන්දේසියක් නැතිව රට බාරගත්තා. මගේ පක්ෂයට මේ පාර්ලිමේන්තුවේ තිබුණේ එකම එක මන්ත්‍රීදුරයි. එහෙම අනතුරුදායක පසුබිමකයි මම මේ වෙහෙට උර දුන්නේ. බයක් සැකයක් නැතිව ඒ අභියෝගය මම බාරගත්තේ හේතු 3 උඩ. මට සැලැස්මක් තිබුණා, අත්දැකීම් තිබුණා, ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණා. ඒ නිසා අපායට වැටලා තිබුණ මේ රට ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. ගරු කථානායකතුමනි, එතැන් පටන් විධිමත් ලෙස ආර්ථික ස්ථායිකරණ ප්‍රතිසාධක වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට අප මුල පිළුවා. එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ මැදභාගයේ සිට ආර්ථික වර්ධනය ගමන ආරම්භ වී තිබෙනවා. මෙම වර්ෂයේ ආර්ථික වර්ධනය 3%ක්වත් වේයයි අප අපේක්ෂා කරනවා. විවිධ දේශීය විදේශීය මූල්‍ය ආයතන විසින් එහා සමාන පුරවකථනයක් ඉදිරිපත් කර තිබෙනවා. උද්දමනයේ දැන් 1.15ක් තරම් පහළ වැටිලා. අවුරුදු ගණනාවක් තිස්සේ හිඟියක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය 20/23 වසරේදී දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 0.06ක අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකි වෙලා. දස ගණනාවකට පසු ගෙවීම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 ඇති වෙලා. පොලි අනුපාතය 10/13 තරම් පහළට වැටිලා. සංචාරක ව්‍යාපාරයේ පණ ගැන්විලා. විදේශ ශ්‍රමිකයන් වෙන මුදල් ප්‍රමාණය ඉහළ නැංවිලා. 2024 පළවෙනි මාස 3 වන විට විනිමය අනුපාතයේ ඇමරිකානු ඩොලර් 1 රුපියල් 300කට අඩු මට්ටමකට ගෙන ඒමට අපට පුළුවන් වුණා. විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 5ක් ඉක්වන අගයට ඉහළ නැංවිලා. මේ තත්ත්වය අපට උදා කර ගන්නට පුළුවන් වුණේ අභියෝගාත්මක දුෂ්කර ඒත් නිවැරදි මගක ගමන් කළ නිසයි. මේ රටේ සමහර කණ්ඩායම් අප ගන්න හැම පියවරක්ම විවේචනය කළා. IMF සංවිධානයේ සහාය ගැනීම සිට රටේ ආර්ථික විනය සැකසීම සඳහා අනුගමනය කළ හැම පියවරක්ම විවේචනය කළා. නමුත් ඒ සියලු විවේචන අපවාද පාචල් මැද අපි වැල්පාලම තරණය කරන්නට පටන් ගත්තා. මේ මග හැර වෙන මගක් නැති බව අපි අවබෝධය කරගෙන හිටියා. 2023 සැප්තැම්බර්වල සිට පියවරෙන් පියවර අපි ඉදිරියට ගියා. රාජ්‍ය වියදම් පාලනයට පියවර රැසක් ගත්තා. විවිධ භාණ්ඩ හා සේවාවල මිල ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කරා. රාජ්‍ය ආදායම් පැවතියේ දළ දේශීය නිෂ්පාදිතයේ 8%ක් තරම් පහළ මට්ටමකයි. දළ දේශීය නිෂ්පාදනයෙන් 20%ක තරම් වන රාජ්‍ය වියදම් කළමනාකාරය කර ගැනීමට එම රාජ්‍ය ආදායම කිසිසේත් ප්‍රමාණවත් නැහැ. එම නිසා රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. මේ තුවක්කල් සිටි බොහෝ ආණ්ඩු රස්සා දුන්නේ හඩි වැඩි කරේ. ඉන්ධන, විදුලිය හා ජලය ආදී සේවා අඩුවට දුන්නේ අයවැය හිඟය පියවා ගත්තේ පිටරටවලට ණය වෙලා. නැත්නම් සල්ලි අච්චු ගහලා. අපි ඒ තත්ත්වය වෙනස් කරා. මෙහෙම වෙනසක් එකපාරටම විඳ දරා ගන්න අමාරුයි. මොකද අවුරුදු ගණනාවක් අප පුරුදු පුහුණු වෙලා හිටියේ ඒ වගේ ක්‍රමයකට නිසා. ඒත් රට යළිත් ගොඩනගන්න නම් කවුරුන් හෝ මේ වෙනසට මුලපිරිය යුතුයි. ගරු කථානායකතුමනි, අප ප්‍රතිසංස්කරණ මාලාවකින් රටේ මුල්‍ය විනය තහවුරු කරා. ආර්ථික ස්ථායීකරණ කර ගැනීම පිණිස අත්‍යවශ්‍ය වූ අනෙක් ප්‍රතිසංස්කරණ වූයේ ණය ප්‍රතිව්‍යූහගතකරණයයි. 2022 සැප්තැම්බර් මාසයේ IMF ගිවිසුම් වලට අත්සන් කිරීම සඳහාද මෙම කාරණය වැදගත් වුණා. 2022 වසරේ දෙසැම්බර් මාසයේදී පැවති සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 128%. මෙම ණය ප්‍රමාණය කිසිම ආකාරයකින් යහපත් තත්ත්වයක් වුණේ නැහැ. එම නිසා ණය ප්‍රතිව්‍යගත කරන සඳහා අප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. එය මූලිකාංශ තුනක් කරා සිදු කිරීමට සැලසුම් කරා. පළමු අංශය වුණේ දේශීය ණය ප්‍රතිව්‍යගතකරණය. එම කාර්ය 2023 වසරේදී අවසන් කළා. දෙවැනි අංශය වශයෙන් හඳුනාගත්තේ විදේශ රටවල් සමග ඇති කරගත් ගිවිසුම් මගින් නිල වශයෙන් ලබා ගන්නා ලද ණය ප්‍රතිව්‍යගත කිරීමයි. එම රටවල් සමග සාකච්ඡා කිරීමෙන් පසුව මෙම ණය ප්‍රතිව්‍යගත කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාවයක් ඇතිකර ගැනීමට 2023 නොවැම්බර් මාසයේ වෙනුවට අපට හැකි වුණා. ඒ සඳහා පැරිස් සමාජයේ පැරිස් ක්ලබ් මෙන්ම පැරිස් සමාජයට අයිති නැති චීන වැනි රටවල් සමගද අද ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණියා. මේ පිළිබඳ දැනට සිදු කළ යුතුව ඇත්තේ ණය හිමි රටවල් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට එම කාර්යය නිම කිරීමයි. ඒ සඳහා වන කෙටුම්පත් පිළිබඳ දැනට ශ්‍රී ලංකා රජයේ නිල ණය හිමියන්ගේ කොමිටුව ඔෆිෂල් ක්‍රෙඩිටර්ස් කමිටි සමග සාකච්ඡා කරමින් සිටිනවා. එමෙන්ම චීනයේ එක්සිම් බැංකුව සමගද මෙම සාකච්ඡා සිදු වෙනවා. වාණිජ ණය ප්‍රතිව්‍යගත කිරීම තෙවන අංශය වශයෙන් හඳුනාගත්තා. Just the Paris Club plus India and others minus China has become the official creditors committee China opted out, so we are dealing independent with China. But all the other non-Paris Club members got together with Paris Club, so that's the OCC. Sri Lanka රජය වෙනුවෙන් කටයුතු කරන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් උපදේශක සමාගම් එම නම ණය හිමියන්ගේ කමිටුව සමග සාකච්ඡා කරගෙන යනවා. දෙපාර්ශ්වය මගින් ඉදිරිපත් කරන ලද යෝජනා පදනම් කරගෙන සාකච්ඡා සාර්ථකව සිදු කරමින් සිටිනවා. අපගේ අපේක්ෂාව මෙම වසර මැද වන විටදී මෙම සියලු සාකච්ඡා නිම කර ගැනීමටයි. ණය ප්‍රතිව්‍යගතකරණයේ අවසන් අරමුණ වන්නේ අපගේ සමස්ත ණය ප්‍රමාණය 2032 වසර වන විට දල දේශීය නිෂ්පාදයෙන් ප්‍රතිශතයෙන් වශයෙන් 95%ක් දක්වා අඩු කර ගැනීමයි. 128 ඉඳන් 95%ට අපි එන්ට ඕනේ. රජයේ දල මූල්‍ය අවශ්‍යතාවයේ වාර්ෂිකව 13%ක් මට්ටමින් ගෙන ඒමත් විදේශ ණය සේවාකරණයේ වාර්ෂිකව 4.5%ක් නොඉක්ම විට කටයුතු කිරීම. මේ ඉලක්කවලට අපි දැන් වැඩ කරන්න ඕනේ. මේ ඉලක්කවලට අපි එන්න ඕනේ. දැන් අපි ඊළඟ පියවර තියෙන්නේ කොහොමද අපි මෙතෙන්ට යන්නේ? මොකද අපි ණය ගෙවන්න තියෙනවා. අලුතෙන් ණය අරගන්න තියෙනවා. අපි කොතන කොහොමද එහෙනම් මේ තෙන්ට යන්නේ? ඉතින් මේ ඉලක්ක තියෙනවා නම් අපි ආපහු කරදරේ වැටෙන්නේ නැහැ. ඒත් මේ ඉලක්ක සපුරා ගන්න එක තමයි අද අපිට තියෙන ඊළඟ අභියෝගය. ණය තිරසරභාවය අත්කරගත හැක්කේ මේ අවුරෙන් පමණයි. ණය තිරසරභාවය තහවුරු කර ගැනීමෙන් තොරව රටේ ආර්ථිකයේ දිගුකාලින පදනමින් ඉදිරියට ගෙන යාමට හැකියාවක් නැහැ. IF ආයතනයේ සහායයෙන් සිදු කරන ලද රාජ්‍ය පාලන විමර්ශන වාර්තාව ගවර්නන්ස් ඩයග්නොස්ටික් රිපෝර්ට් පාදක කරගෙන දූෂණ විරෝධී වැටසහන් ක්‍රියාත්මක කිරීමට අප මේ වන විට මුල පුරා තිබෙනවා. දැන්ටම කැබිනට් මණ්ඩලයෙන් දූෂණ විරෝධී පිළිබඳ ඒ කෙටුම්පත අනුමත කරලා තියෙනවා. ප්‍රොසීඩර් ක්‍රයිම්ස් ඇක්ට්. ඒ අනුව අපරාධය ඔප්පු වෙන්න ඕනේ. අධිකරණයේ තීරණය කළොත් මෙතන අපරාධයක් සිදු වෙලා තියෙනවා කියලා එතනින් පුළුවන් ඒ මුදල් ලබා ගන්න. අප ක්‍රියාත්මක කළ ආර්ථික යලි පණ ගැන්වීමේ වැඩසටහන ඔස්සේ ලැබෙන ප්‍රතිඵල හරහා ජනතාවට සහන ලබා දීමට අපගේ රජය පසුගිය අවුරුදු 2030 කටයුතු කර තිබෙනවා. අස්වැසිම වැඩසටහන හා අනිකුත් සහන වැඩසටහන යටතේ රටේ දිළිඳු ජන කණ්ඩායම් වලට ඍජුව විශාල මුදල් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කළා. වකුගඩු රෝගීන් වැඩිහිටියන් ආබාධිත පුද්ගලයන් වෙත ලබා දුන්න දීමනා 2024 අප්‍රේල් මාස සිට 50%කින් වැඩි කර තිබෙනවා. කලින් පැවති සමෘද්ධි සහන ආධාර මෙන් තුන් ගණයකට වඩා වැඩි මුදලක් මෙම වැඩසටහන යටතේ දිළිඳු කොටස් වෙත ලබා දෙනවා. මෙම සහන වැඩසටහන් සඳහා 2024 වසරේ තුලදී රුපියල් බිලියන 205ක් වැය කරනවා. මුලින්ම ශ්‍රී ලංකාවේ සහන වැඩපිළිවෙළ ආරම්භ කළේ දෙවන ලෝක යුද්ධ කාලයේදී. එතැන් පටන් මේ මේසා විශාල මුදලක් දිළිඳු ජනතාව කිසිදා ලබා දී නැහැ. 2022 යලකන්නේත්, 2022 විසුණු මහකන්නේත්, 2023 යලකන්නේත්, 2023 24 මහකන්නේත් අප අනුගමනය කළ කෘෂිකාර්මික පිළිවෙත් මගින් සාර්ථක වී අස්වැන්නක් අපට ලැබුණා. මේ අස්වැන් වලින් කොටසක් නොමිලේ දිළිඳු ජනතාවට ලබා දීමට රජය කල්පනා කළා. ඒ අනුව පසුගිය වසරේ මේ වසරේ සිංහල දෙමළ අවුරුදු කාලයේ දිළිඳු ජන කොටස් සඳහා නොමිලේ සහල් ලබා දීමට කටයුතු කරා. රජයට හැකි ආකාරයකට දිළිඳු ජනතාව රැක බලා ගැනීමට ඉදිරියේදීත් කටයුතු කරනවා. මේ සඳහා 2024 දී රුපියල් බිලියන 12ක පමණ මුදලක් වැය වේයයි අපේක්ෂා කරනවා. 2024 ජනවාරි මාසයේ සිට රජයේ සේවකයන් රුපියල් 5000ක මාසික ජීවනාධාරයක් ගෙව්වා. එය අප්‍රේල් මාසයේ සිට රුපියල් 10000ක මාසික ජීවනාධාරයක් දක්වා වැඩි කළා. එමෙන්ම අප්‍රේල් මාසයේ සිට විශ්‍රාමික රජයේ සේවකයන් හට රුපියල් 2500ක මාසික විශ්‍රාමික දීමනාවක්ද ලබා දුන්නා. ජීවන වියදම් පිළිබඳ පුළුල්ව බලන විට මෙම දීමනා ප්‍රමාණවත් වන්නේ නැහැ. නමුත් රජයට දැරිය හැකි උපරිම මට්ටමක සහන ලබා දී තිබෙනවා. රුපියල ශක්තිමත් වීම නිසා ආනයනීය භාණ්ඩවල මිල ගණන් සැලකිය යුතු ප්‍රමාණයකට පහළ යාමක්ද මෑත මාසවල දකින්ට පිළිවුණා. ගෑස්, කංජ තෙල්, කිරිපිටි ආදී භාණ්ඩවල මිල පහළ දැමීමට රුපියල් ශක්තිමත් වීම උදව් වුණා. එමෙන්ම පොලි අනුපාතයේ පහළ යාම නිසා ව්‍යවසායක අංශයටද වඩාත් පහසුවක් ඇති වෙනවා. වැටුප් සංශෝධනයන් පිළිබඳ විවිධ ඉල්ලීම් අපට ලැබුණද ඒ පිළිබඳ 2024 දී කටයුතු කිරීමට තම රාජ්‍ය ආදායම් වර්ධනයක් දැනට නැහැ. අතීතයේ වගකීම් විරහිත ලෙස විවිධ සහන ලබා දී අපගේ ආර්ථිකයත් ජන ජීවිතයත් බිඳ දැමුවා. එවැනි තත්ත්වයකට අපට යළිත් යන්න බෑ. සමාජයේ සෑම කොටසටම ආර්ථික අර්බුදයේ පීඩාව තිබෙනවා. සමාජයේ සෑම ජන කොටසම ඉතා කටුක මාවතක පසුගිය වසර 2030 ගමන් කොට තිබෙනවා. 2024 ආර්ථික වර්ධනය වන ස්වරූපය මෙන්ම රාජ්‍ය ආදායම් වැඩි වන ආකාරය පදනම් කරගෙන රජයේ අංශයේ වැටුප් පිළිබඳ යලි සලකා බැලීමක් කළ හැක්කේ ලබන වසරේදීයි. ඒක තමයි ඇත්ත. දැන් අප ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙලෙන් පිටපැන්නොත් යලිත් අප ඇද වැටෙන්නේ මහා විනාශයකටයි. 2022 සැප්තැම්බර් මාස සිට IMF වැඩසටහන යටතේ අපි ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් ඔස්සේ දැනට සාධනීය ප්‍රතිලාභ රසක් අත්කරගෙන තිබෙනවා. ආර්ථික ස්ථායීකරණ හා ප්‍රතිසාධක වැඩපිළිවෙලෙන් ඔබට ගොස් තිරසර මාවතකට අපගේ ආර්ථිකය පරිවර්තනය කළ යුතුව තිබෙනවා. ඒ සඳහා විධිමත් හා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අප අදටත් කරගත යුතුයි. අප තවමත් විදේශ ණය ගෙවන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යගතකරණයේ අවසානයේදී අප ණය ගෙවීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා රාජ්‍ය ආදායම් වැඩි කරගත යුතුයි. එමෙන්ම විදේශ විනිමය සංචිතය ගොඩනගා ගත යුතුයි. හැමදාම විදේශ ණය ලබාගෙන රටේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතා නිර්මාණය කිරීමට තවදුරටත් ඉඩ තබන්න බෑ. එහෙම කළොත් සිදුවන්නේ රටේ ඉදිරි පරම්පරාව උගසට තැබීමයි. රටේ තිබෙන සම්පත් නිසිලට ප්‍රයෝජනයට ගෙන නාස්ති නොකර කාර්යක්ෂම කළමනාකාරයක් ඔස්සේ ආර්ථික සාධනීය පරිවර්තනයකට ලක් කළ යුතුයි. විදේශ ගණදෙනු මත බහුලව ක්‍රියාත්මක වන කුඩා ආර්ථිකයක් බැවින් අපනයනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. එමෙන්ම මෙහිදී පරිසරයේ ආරක්ෂා වන අයුරින් හරිත ආර්ථිකයක් කෙරෙහිද අවධානය යොමු කළ යුතුයි. තොරතුරු තාක්ෂණයක් ඇතුළු නව තාක්ෂණික අංග ආර්ථික ක්‍රියාකම් වලට බද්ධ කළ යුතුයි. එසේ නොමැතිව ආර්ථිකය දිගු කාලයක් පුරාවට තිරසාරව පවත්වාගෙන යාම නොහැක. ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් ලැබෙන ප්‍රතිලාභ සමාජයේ සෑම කොටසකටම නිසි ලෙස බෙදී යාම කේන්ද්‍ර කරගත් සමාජ වෙළඳපොළ ආර්ථිකයේ පදනමක් අප සකසා ගත යුතුය. අපගේ ආර්ථික ශක්තිය වැඩි කර ගැනීම සඳහා වේගවත් ආර්ථික වර්ධන මාවතකට අවතීර්ණ විය යුතුය. ඉහළ ආර්ථික වර්ධනයක් මෙන් අපගේ ණය බර සැහැල්ලු වෙනවා. ඒ විතරක් නෙවෙයි ජීවන වියදමද අඩු වෙනවා. ජනතාවට දිගින් දිගටම බරපටවන පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර තවදුරටත් ගෙන යාමට අපේ ආර්ථිකයට හැකියාවක් නැහැ. මේ සඳහා විකල්ප වැඩපිළිවෙලක් දැනටම රජය යෝජනා කර තිබෙනවා. පුද්ගලික අංශයේ මැදිහත් වීමෙන් රාජ්‍ය ව්‍යාපාර සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි නම් ජනතාවට බදුබට පටවා පාඩු ලබන එම රාජ්‍ය ව්‍යාපාර දිගින් දිගටම එලෙසම කෙරගෙන යා යුතු නැහැ. රටේ විශාල ඉඩම් ප්‍රමාණයක් නිසිඵල ප්‍රෝජය නොගෙන වල්වැදී ජනතාවට බරක් වෙමින් රජය යටතේ තිබෙනවා. අතීතයේදී එම ඉඩම් පුද්ගලිකාංශය විසින් සාර්ථක කෘෂිකාර්මික ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන ගියා. එවකට රජයට විශාල ලෙස ආදායම් ලැබුණේ එම ව්‍යාපාරවලින්. රටට විශාල වශයෙන් විදේශ විදුලි ලැබුණේ එම ව්‍යාපාරවලින්. එම නිසා වාණිජ වශයෙන් ක්‍රියාත්මක අපනයනය කෙරේ යොමු වුණ දේශීය පුද්ගලිකාංශයේ මැදිහත් කරගත් වාණිජ අපනයන කෘෂි ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට මූලික පියවරක් අපගෙන තිබෙනවා. 1930 ගණන් වලින් පසු ගොවි පවුල් ලක්ෂ 20කට පමණ තම ඉඩම් අයිතිය ලබා දීමේ උරුමය වැඩපිළිවෙල ඉතා සාර්ථකව ඉදිරියට යනවා. මේ මගින් ඉඩම්වල පූර්ණ සින්නක්කර අයිතිය ඔවුන්ට ලැබෙනවා. මෙම වැඩසටහන පාදක කරගෙන ශ්‍රී ලංකාව පුරා දහස් ගණන් කෘෂි ව්‍යාපාරිකයන් ඉදිරියේදී බිහිවීම වළක්වන්නට බෑ. එමෙන්ම පවත්වන කෘෂි ඉඩම් වලින් ඉහළ මට්ටමින් ප්‍රයෝජනයක් ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒ අනුව කෘෂිකාර්මික ඵලදායිතාවය වර්ධනය කිරීම පදනම් කරගෙන කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන දියත් කර තිබෙනවා. නවීන තාක්ෂණය පදනම් කරගෙන ගොවි ජනතාව ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙලේ එක් අරමුණ. දැනට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 26ක මෙම වැඩපිළිවෙල දියත් කර තිබෙනවා. ඉදිරි මාස කීපයක් තුළ තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල කොට්ටාස 75ක් මෙම වැඩපිළිවෙලට එකතු කරගන්නවා. ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉතාමත් ශක්තිමත් අංශයක් වූ තිබූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් බොහොමයක් ආර්ථික අර්බුද මැද අකර්මණ්‍ය වුණා. එම ව්‍යාපාර වසා දැමුවා. ඒවා යථා තත්ත්වයකට පත් කිරීමට වැඩපිළිවෙලක් දැන් සකස් කොට තිබෙනවා. මේ සඳහා විශාල ආයෝජනයක් කිරීමට රජය දැනටමත් කටයුතු කර තිබෙනවා. නා යෝජනා ක්‍රම රැසක් සංවිධානය කර තිබෙනවා. පරාටේ නීතිය සංශෝධනය කොට කෙටි කාලයක් තුළ මෙම අංශයට තවත් සහනයක්ද ලබා දී තිබෙනවා. මහා භාණ්ඩාගාරය තුළ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් පිළිබඳ විශේෂ ඒකකයක්ද ස්ථාපනය කිරීමට කටයුතු සම්බන්ධීකරණය කරනවා. සංචාරක ව්‍යාපාරය ඉතා වේගයෙන් ඉදිරියට යන ව්‍යාපාරයක් බවට පත් වී තිබෙනවා. 2023 පළවෙනි මාස 4 සංසන්දන විට 2024 පළවෙනි මාස 4 තුළ සංචාරයකින් පැමිණීම 75%කට වඩා වැඩි වර්ධනයක් තිබෙනවා. අද වන විට මේ වාර්ෂිකය තුළදී 108ක ආසන්න සංචාරක සංඛ්‍යාවක් ලංකාවට පැමිණි තිබෙනවා. සංචාරක කර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් නැංවීමට රජය පුද්ගලික අංශයේද මැදිහත්ව ක්‍රියා කරගෙන පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. අපගේ විදේශ ආයෝජන ශාස්ත්‍රයේ ශක්තිමත් කිරීම දිගු කාලීන ආර්ථික වර්ධන ක්‍රියාවලියක අත්‍යවශ්‍ය අංගයක්. අප රට තුළින් මතු කරගත හැකි ආයෝජන සීමා සහිත නිසා විදේශ ආයෝජන රටට ගලා එම ඒ සඳහා විධිමත් නීතිය නවීන ආයතනික රාමුවක් අවශ්‍යයි. ඒ සඳහා දැනට ක්‍රියාත්මක පැරණි ආයතන රැසක් ඒකාබද්ධ කොට නව ආර්ථික කොමිසමක් ස්ථාපිත කිරීම අපගේ අපේක්ෂාවයි. එමෙන්ම පැරණි නීති වෙනුවට ඒකාබද්ධ කළ නව නීතියක්ද ආයෝජනය වෙනුවෙන් සකස් කර තිබෙනවා. ඒ සඳහා මෙම මාසයේදීම අවශ්‍ය කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරනවා. රට වේගවත් ආර්ථික වර්ධනයක් සඳහා නවීකරණය කළ යුත්තේ ශ්‍රේෂ්ඨ රැසක් තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය, නගර සංවර්ධනය, ආරක්ෂකාංශය, තොරතුරු සාක්ෂණ, විදේශ සම්බන්ධතා, සැපයුම් ජලය, අපනයන කර්මාන්තය, ශ්‍රම බලකායදී අතරට එනවා. විදුලි බල ශේෂ්ත්‍රයේ සමස්ත වර්ධනය අනුමුණු කරගෙන සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශයක් ලබාගෙන තිබෙනවා. අපගේ විදේශ සම්බන්ධතා ජාලය ආර්ථික කටයුතු පාදකව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරනවා. ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ආයතනයක් විදේශ කටයුතු අමාත්‍යාංශය සුළු ස්ථාපිත කිරීමට අදාළ මූලික වැඩකටයුතු සිදු කර තිබෙනවා. ඒ සඳහා නව නීතියක්ද සකස් කර තිබෙනවා. රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ අරමුණු කරගන්මින් නව නීතිය නීති සංශෝධන 30කට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසර දෙක කාලය තුළ මෙම පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. එමෙන්ම නොබෝ දිනකින් එවැනි වූ නීති රැසක් මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් ඉකොනොමික් ට්‍රාන්ස්ෆර්මේෂන් බිල්, රාජ්‍ය මූල්‍ය පනත් කෙටුම්පත් පබ්ලික් ෆිනෑන්ස් බිල් හා රාජ්‍ය ණය කළමනාකාර පනත් කෙටුම්පත් පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් බිල් ඒ අතර ප්‍රමුඛ ස්ථානය ගන්නවා. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව, ආයෝජන යටිතල පහසුකම් සංස්ථාව, ජාත්‍යන්තර වෙළඳ ආයතන, ජාතික පළදායි කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආර්ථික වෙළඳ ආයතන ආවරණ ඇතුළත් වෙනවා. දීර්ඝ කාලීන රජයක් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රැසක් ආර්ථික පරිවර්තන පනතේ ඇතුළත් කර තිබෙනවා. කුමන රජයක් අනාගතයේ බලයට පැමිණියද මෙම වාර්තිකයේ යලිත් අගාධයකට ඇද නොදැමීමට එම පනතේ ප්‍රතිපාදන අඛණ්ඩව ක්‍රියා ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු වෙනවා. අප රට මුහුණ දී තිබෙන අර්බුදයේ විසඳීමටත් යලිත් මෙවැනි ඛේදවාදයකට රටපත් නොකිරීමටත් පොදුවේ එකඟ වන දිගු කාලීනව හා අඛණ්ඩව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් අවශ්‍ය බව මා දිගින් දිගටම කියා තිබෙනවා. මේ දක්වා අප සිදු කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වලට විපක්ෂයේ විවේචනාත්මක සහාය ලබා දී තිබෙනවා. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියගෙන යාමට එවැනි සහයක් ඉදිරියේ අවශ්‍යයි. පසුගිය වසර දෙක තිස්සේ රජය ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට විවිධ දුක්ඛම් කටළු බැඳ ජනතාවගේ සහාය ලබා දී තිබෙනවා. ගිනි වැදුණු ආර්ථිකයේ සිට ස්ථාවර ආර්ථිකයක් කරා මේ යන ගමනේදී අත්කරගත් ප්‍රගතිය නිසා මීට අවුරුදු දෙකකට කලින් තිබුණු තැනට වඩා අද රට ඉහළට එසවී තිබෙනවා. මේ ප්‍රගතිය ඉවසන්න අමාරු සමහර කණ්ඩායම් අප මේ ගත කරන්නේ අපායේ ඉන්ටර්වල් එකක් කියා පාචාල් කරනවා. මම ඒ ගැන මෙහෙම කියනවා. ඔව්, අපි හිටියේ ආර්ථික අපායක. දැන් අපි ක්‍රමවත් සැලසුමක් ඔස්සේ මේ අපායෙන් ගොඩ එමින් ඉන්නේ. හැබැයි දුරදැක්මක් නොමැති කටිකාලන පටු අපේක්ෂා ඉලක්ක කරගෙන දැනට යන ගමනේ පීල්ල මාරු කරොත් ආපහු අපි වැටෙන්නේ අපායටයි. එහෙම වුණොත් දීර්ඝ කාලයක් පුරා රට දිවෙන අතිශය දුක්ඛිත කාලයකට මුහුණ දීමට අප සෑමටම සිදු වෙනවා. මම කැමතියි ඒක මේ සභාවටත් රටටත් මතක් කරන්න. අප මෙතෙක් සිදු කරගෙන වැඩපිළිවෙළට සාර්ථක බව ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් දවසින් දවස ඒත්තු ගනිමින් සිටීම යහපත් කරුණ. අවුරුදු සමයේ සමුපකාර අලවිහල් වල සෙනඟ පොදිකන පින්තූර දමා ඒ සමුපකාරවල ආදායම් දිනෙන් දින වැඩි වෙන බව දක්වන අදහස් අප සමාජ මාධ්‍ය ජාලාවෙන් දැක්කා. යම් යම් දේශපාලන අරමුණු වෙනුවෙන් තමයි මේ පින්තූර සහ අදහස් දාලා තිබුණේ. නමුත් එයින් පිළිබුණු වෙන සත්‍ය තමයි ජනතාව මීට අවුරුදු දෙකකට කලින් සිටි තත්වයට වඩා යහපත් තත්වයක ඉන්නවා කියන එක. එදාට වඩා තරමක් හෝ අත්මිටි බව. මම මේ රට වෙනුවෙන් අභියෝගාත්මක මෙහෙවර බාරගත් අවස්ථාවේ මට ගමන් කරන්නට සිදු වී ඇත්තේ වැල්පාලමක බව මම සඳහන් කරා. ඒ අවස්ථාවේදී ගණන් නොගත් අය පවාද ඒ බව පිළිගන්නවා. ඒකෙන් පෙනෙන්නේ වැල්පාලම මග හැර අපට වෙන විකල්පයක් නැහැ. මේ මග හැර වෙනත් මගක් නොමැති බව ඒ අයත් අද පවසනවා. මම නැවතත් කියනවා, අපේ ආර්ථික යළි ගොඩනංවන්නට මේ මග හැර වෙන මගක් නැහැ. මේ වැඩපිළිවෙල හැර වෙනත් වැඩපිළිවෙලක් නැහැ. මේ සැලසුම් හැර වෙනත් සැලසුම් නැහැ. අන්න ඒ නිසා තමයි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල පිළිබඳ පොදු එකවතාවයක්, පොදු සම්මතියක් අවශ්‍ය බව හැම විටම කියන්නේ. ඒ සමිතියට එළඹිය යුත්තේ මේ සභාවේ සිටින මහාඥාන නියෝජිතයන් පමණක් නෙවෙයි. ආගමික නායකයන්, වෘත්තීය සමිති, වෘත්තීය වේදීන්, ව්‍යාපාරික ප්‍රජාව, රජයේ නුවණ සංවිධාන, විවිධ මතධාරී නායකයන්, සමාජ බලපෑම් කළ හැකි පුද්ගලයන් ආදී සියලු දෙනාම මේ පොදු සම්මතියට, මේ පොදු එකඟතාවයට එකතු විය යුතුයි. එකඟත්වයකින් හා සම්මුතියකින් යුතු ඉදිරියට ගියොත් අපට ලෝකයේ තුල සංවර්ධිත රටක් ලෙස කඩිනමින් කිසවසවන්ට පුළුවන්. එහෙම නැත්නම් මේ අසීරු අවස්ථාවේ රට වෙනුවට තමන් ඉදිරියට දාගෙන කටයුතු කරන්න ගියොත් එම ගමන විශාල විනාශයක් ආරම්භ වෙන්න පුළුවන්. මේ අනතුරු හැඟවීම කරමින් රට වෙනුවෙන් පොදු එකඟතාවයකට, පොදු සම්මතියකට එළඹෙන මෙන් ඔබ සැමගෙන්ම යලිත ඉල්ලා සිටිනවා. රට ගොඩ ගන්න රටේ අනාගත පරපුර වෙනුවෙන් යමක් කරන්නට අපට ලැබෙන මේ අවස්ථාව පැහැර හරින්ට එපා. අප සියලු දෙනාම එකතු වෙලා මේ මල් වට්ටියට අත ගහමු. අපි අද කටයුතු කරන ආකාරය ගැන අනාගතයේ දවසේ අපිව විනිශ්චයට භාජනය වෙයි. එදාට අපි රටට ද්‍රෝහිකම් කළ අය ලෙස අංවඩු ගසා ගන්නවද, නැතිනම් රටට ආදරය කළ පිරිසක් ලෙස හඳුන්වා ගන්නවද? අද අපි ගත යුතු තීරණය එයයි. ස්තුති කතානායකතුමාටයි
විපක්ෂයටයි පැහැදිලි කිරීම ලබා ගන්න අවශ්‍යයි. ගරු ජනාධිපතිතුමාගේ ඔබතුමා අකමැති නැත්නම් අපිට අවස්ථාව දෙනවාද පැහැදිලි කිරීම කරගන්න? ඕකේ. හරි. කෙට
ගරු කතානායකතුමනි, ජනාධිපති රයා මේ සභාවට පසුගිය කාලයට පුරාටම ඒ වගේම අද දවසෙත් වරින් වර තොරතුරු ලබා දුන්නා. ඊට පස්ස සඳහන් කරනවා ගිනිගත්තු රටක් අපායක් බාරගත්තා. සමහරු අභියෝග බාරගන්නේ නැතිකොට, හොන්දේසි ඉදිරිපත් කරනකොට හොන්දේසි රහිතව බාරගත්තා. ඒකට ප්‍රධාන හේතුව එතුමා සතුව සැලැස්ම, අත්දැකීම්, ඒ වගේම ජාත්‍යන්තර සමතතා තිබුණු කරුණු කාරණා. ඉතින් මම මේ අවස්ථාවේ විශේෂයෙන්ම කරුණු කාරණා ඉදිරිපත් කරන්නට කැමතියි. එතුමා කෙසේ සඳහන් කළත් අද සාමාන්‍ය තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවායි කියලා ඔබතුමාටම පිළිගන්න සිද්ධ වෙනවා. අද නිර්මාණය වෙලා තිබෙන්නේ නව සාමාන්‍යයක්, නිව් නෝමල් එකක්. මේ නව සාමාන්‍ය තුළ මං ජනාධිපතිතුමාට කියන්න කැමතියි, ආර්ථිකය වර්ධනය වෙනවා වෙනුවට ආර්ථිකයේ සංකෝචන වෙලා තිබෙනවා. ආර්ථිකයේ කුඩා වෙලා තිබෙනවා. ජනතාවගේ ජන ජීවිත හැකිලිලා තිබෙනවා. ජනතාව වෙත අසීමිත අසහනයක් පීඩනයක් නිර්මාණය වෙලා තිබෙනවා. දුප්පත්කම වැඩි වෙලා තිබෙනවා. විරැකියාව වැඩි වෙලා තිබෙනවා. තෙල් මිල වැඩි වෙලා තිබෙනවා. ගෑස් මිල වැඩි වෙලා තිබෙනවා. විදුලි බිල වැඩි වෙලා තිබෙනවා. ව්‍යාපාර කඩා වැටලා තිබෙනවා. මන්ද පෝෂණය විශේෂයෙන්ම ලදරුවන්ගෙත් මවවරුන්ගෙත් වර්ධනය වෙලා තිබෙනවා. බහුවිධ අවදානම් තත්ත්වය මල්ටි ඩයිමෙන්ෂනල් වන්ඩබිලිටීස් කියන එක ජාත්‍යන්තර සංවිධාන පවා ඒ පිළිබඳව වාර්තා නිර්මාණය කළා තිබෙනවා. යුනිසෙෆ් ආයතනය ගත්තොත්, ලෝක ආහාර සංවිධානය ගත්තොත්, ඒ වගේම ෆුඩ් ඇන් ඇග්‍රිකල්චරල් ඕගනයිසේෂන් එක ගත්තොත්, මේ හැම සංවිධානවලම වාර්තා ඉතාමත්ම පැහැදිලිව ඉදිරිපත් කරනවා මේ රටේ ජනතාව මුහුණ දෙන දරාගත නොහැකි අසීමිත අසහනය, විඳ දරාගන්නට බැරි පීඩනය. ඉතින් මේ නිර්මාණය වුණයි කියන සාමාන්‍ය නිර්මාණය වෙලා තිබෙන්නේ ඇත්ත වශයෙන්ම ජනතාවගේ කරපිට හිස මත අති දැවැන්ත පීඩනයක් නිර්මාණය වෙනවා. දරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරා අස්වැසුම ගැන. අස්වැසුම කියන දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනේ එය සාධනීය තිරසර දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නා. කෝ එක නිෂ්පාදන කම්පෝනන්ට් එක, කෝ එක පාරිභෝජන කම්පෝනන්ට් එක, ඉතිරි කිරීමේ කම්පෝනන්ට් එක, ආයෝජන කම්පෝනන්ට් එක, අපනයන කේන්ද්‍රීය ආර්ථිකයකට ආර්ථික සංවර්ධනයකට යොමු වෙන පැත්ත, එහෙම කිසිම වැඩසටහනක් නැහැ. යම් කිසි කාලවකවානුවකට මුදල් ලබා දීමක් සිද්ධ වෙනවා. ඒක නරකයි කියලා අපි කියන්නේ නැහැ. නමුත් මම අහන්න කැමතියි ගරු ජනාධිපතිතුමාගෙන් නිවැරදි බේස්ලයින් සර්වේ එකක් කරලා දරිද්‍රතා රේඛාව හඳුනාගෙන කවුද දරිද්‍රතා රේඛාවෙන් ඉහළ ඉන්නේ, කවුද දරිද්‍රතා රේඛාව තුල ඉන්නේ, ඒ මත ඉන්නේ, කවුද දරිද්‍රතා රේඛාවෙන් පහළ ඉන්නේ, මේක පිළිබඳව ඇත්ත වශයෙන්ම එතුමා ජනාධිපති ධූරයට පත් වුණු මොහොතේම ඒ මොහොතේම කරන්න තිබ්බා රටේ සංගණනය, නැෂනල් සෙන්සස් එක. ඒ තුලින් ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය සම්පූර්ණ කරලා හැම ගෘහයකම සිටින ඒ සමාජිකින්ගේ පවටි ලයින් එක අවබෝධ කරගන්න තිබ්බා. පවටි ලයින් එක අවබෝධ කරගෙන එය කේන්ද්‍ර කරගෙන තමයි අස්වැසුම බැරි නම් ඕන නමක් දාගෙන නිවැරදිව මේ වැඩේ කරන්නට තිබුණා. දැන් ගරු ජනාත්මා කියනවා මේ ගමන හැර වෙන ගමනක් නැහැලු. ඒ නිසා මේ මල්වට්ටියට අත ගහන්න. මම අහන්න කැමතියි ගරු ජනාධිපතිතුමාගෙන් අද මේ මොහොත වන විට මොකද්ද වර්තමාන තත්ත්වය? ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ඉතාමත්ම අලස අන්දමින් ඉබි ගමනින් නිද්‍රාශීලීව ක්‍රියාත්මක වේ. දැන් ඇත්ත වශයෙන්ම IMF මැදිහත් වීම ආරම්භ වෙලා ඩෙට් රීස්ට්‍රක්චරින් වලට ප්‍රවේශ වන්නට වසර දෙකකට ආසන්න කාලයක් වෙනවා.
ඔව් සබනාගිතුමනි.
මගේ කතාවට
නෑ කතාවක් කරන්න ඉල්ලනවා නම් මේක විවාදයකට යනවා කරු කතානායකතුමනි විවාදයක් අරගෙන මේ පිළිබඳව ජනාධිපතිතුමාගේ ප්‍රකාශය පිළිබඳව විවාදයකට යන්න පුළුවන් ඔබතුමල්ලා කරුණු පැහැදිලි කර ගැනීමක් කරන්න ඉඩ දීපු එක වෙනම කාරණා නැත්නම් අපිට මේ න්‍යාය පත්‍රය කරගෙන යන්න බැරි වෙනවා කරු කතානායකතුමනි මම ඉල්ලීමක් නෑ මේක අපි විරුද්ධ වෙනවා නම් මේ විරුද්ධ පක්ෂනායකතුමා සමා වෙන්න මම ඔබතුමාගෙන් යෝජනා කරන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය පිළිබඳව විවාදයක් ඕන නම් විවාදයක් කරෙන්න ඕනේ. ඒකට අපි අද ඉඳ දෙන්න පුළුවන්. ඒක අද 11 මාර්තු තියෙන දශමිතික සාකච්ඡා කරන්න පුළුවන්. කරුණු පැහැදිලි කර ගැනීමක් කරන්න කියලා මෙතන කතාවක් කරනකොට මේක අපේ න්‍යායපත්‍රයේ කියන්න බැරි වෙනවා.
ඉක්මන් කළ ඔබතුමාගේ පැහැදිලි කිරීම කරගත්ත නම්
ගරු කතානායකතුමනි ඔහොම පැහැදිලිව ගරු ජනාධිපතිතුමාගේ කතාවෙන් පස්සේ මේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා
ඔව් ජනාධිපති
නැගිටලා ප්‍රශ්නයක්
මම හිතන්නේ මේ කාරණා ගැන සභාව විවාදයක් තිබුණත් හොඳයි මොකද විවිධ මත තියෙනවා විවිධ නෑ ටිකක් මම කියන්නේ ඒත් මම විපක්ෂ නායකතුමාට කියනවා මේ සියල්ලට එතුමා වග කියන්න ඕනේ අප්‍රේල් 10 වෙනිදා අගමැතිකම ගත්තා නම් මේකක්වත් වෙන්නේ නෑනේ මම මට පුළුවන් විදියට වැඩේ කරේ
මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඇයි නැගිටලා යන්නේ? ඇයි ජනාතුමා නැගිටලා යන්නේ? මොකද බයද? බයද? බයද උත්තර දෙන්න බැරිද? මොන නිවට කමක්ද? ඇයි උත්තර දෙන්නේ නැත්තේ?
හරි.
ඇයි උත්තර දෙන්නේ නැත්තේ? ඇයි උත්තර දෙන්නේ නැත්තේ? දැන් මම ජනාධිපතිතුමාගේ කතාවට හොඳින් සමන් දුන්නනේ.
ගරු විපක්ෂ නායකතුමනි.
ඇයි අපිට උත්තර දෙන්නේ නැත්තේ?
තවත් මේකේ කලබල හදාගන්න.
මේ භාෂණේ නිදහස නැද්ද?
ඇති.
කතා කරන්න අවසර නැද්ද?
ඔබතුමා පැහැදිලි කිරීමකටනේ ඉල්ලුවේ.
නැහැ. මේගොල්ලෝ කෑ ගහනවානේ.
කරුණු පැහැදිලි කර ගැනීමකට ඉල්ලුවේ. නමුත් කතා කරන්න ගියාමනේ මේ අවුල ඇති උනේ.
ඈ. මොකද්ද?
කරුණා කරලා කරුණු පැහැදිලි කර ගැනීමකට ඔබතුමාගේ කතාව සීමා වුණා නම් ওই ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ.
ගරු කතානායකතුමනි ජනාධිපතිතුමාගේ ප්‍රකාශනය නිදහසේ නිසොල්මන්ව නිහඬව අපි අහගෙන ඉඳලා ඒක එලෙස කරන්නටත් විපක්ෂ නායකවරයා යම්කිසි කරුණුකාරණ දත්ත කේන්ද්‍රිය වහන්න යනකොට ඇයි මෙහෙම ජනාධිපතිතුමා නැගිටලා යන්නේ?
අපි විවාදයක් කරමු.
ඇයි මේවට උත්තර දෙන්නේ නැත්තේ?
මට
කරුණාකරලා අවස්ථාව දෙන්න.
අපි විවාදයකට
ඉන්න එපා. ඔබතුමා
අක්ෂරාහි නෙමෙයි අපි විවාදයකට දිනයක් දාගන්නේ.
නෑ විවාදේ නෙමෙයි. මට කරුණාකරලා මේ අවස්ථාවේ කතා කරන්න අවස්ථාව
දෙන්න. මේ අවස්ථාවේ කතා කරන්න දැන්
මට මේ අවස්ථාවේ කරුණු කාරණා ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න.
ඔබතුමාට පිළිතුරු දෙන්න
ජනාධිපති මෙතන නෑ. භාෂණයේ නිදහස.
අපි න්‍යාය පත්‍රයට යන්න.
මගේ මූල්
ඔව්.
ගරු කතානායකතුමනි ජනාධිපතිතුමා නිදහසේ ප්‍රකාශනපත් කරාම ඔව් ගරු කතානායකතුමනි ජනාධිපතිතුමා කා පාර්ලිමේන්තුවේ වේලාවක් අරගෙන අද දවසේදී පැහැදිලි කිරීමක් කරා එතුමාගේ ප්‍රකාශයක් ඒක කතාවක් හැබැයි එතනින් පස්සේ පැහැදිලි කිරීමක් කරන්න ඇහුවාම කෙකර ගගා තෙපර බබා තය භාගයක් විතර එක එක විදියට වටේ ගිහිලා ප්‍රශ්න අහන්න නැතුව පැහැදිලි කර ගැනීම කෙලින් ඇහුවනම් ප්‍රශ්නෙට උත්තර දෙන්න තමයි ජනාධිපතිතුමා අහගෙන හිටියේ. හැබැයි මෙතන ප්‍රශ්නෙකුත් නැහැ. මෙතන අඳෝනාවක් විතරයි තිබුණේ. හැබැයි මෙයා දන්නේ ජනාධිපති කවුද කියන්නේ විපක්ෂ නායක කවුද කියන්නේ කියලා. ජනාධිපතිතුමාට පුළුවන් නම් මටත් දෙන්නලු. ඔහොම තමයි ඇහුවේ. මගේ තාත්තා මැරුණාම අම්මේ කවදද අම්මා දිවුරුම් දුන්නද කියලා ෆයිට් එකෙන් බහින කොටත් ඇහුවේ. ওই විදියටම තමයි.
හරි. බොහොම ස්තුතියි. හරි. ඔව් විපක්ෂ නායකතුමා ඉක්මන් කරන්න මේ දැන් අනවශ්‍ය
කතානායකතුමනි එපර ගාපු එක බබෙකුට ඊයේ ඉරණම අත්ුණා ළඟදීම මේ අයගේ තිරණම නිර්මාණය වෙනවා
ඒකත්
එපර ගාගා කෙපර බබාලා කවුද කියන එක ඔප්පුවේ මම ගරු කතානායකතුමනි මම ඔබතුමාට කියන්න කැමතියි ජනාධිපතිතුමත් එකඟ වුණා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා බොහොම සදාචාර සම්පන්නව නැගිටලා ඇහුවා විපක්ෂ නායකවරයාටත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාටත් පැහැදිලි කර ගැනීම කරගන්නට අවස්ථා තියෙනවද කියලා. ඒ මත තමයි මම මේ පැහැදිලි කිරීම ඉදිරිපත් කරන්නේ. ඔබතුමත්
පැහැදිලි කිරීම පමණක් කරන්න ගියා නම් ඒ අවුලක් වෙන්නේ නැහැ.
එහෙම නෙවෙයි ගරු කතා නැහැ කිතුනේ ඔබතුමාට ඕන ඕන.
අපි දැන් න්‍යාය පත්‍රයට යමු.
නෑ. මොකද දැන් න්‍යාය පත්‍රය?
ඔය පත්‍රයට යන්න බෑ දැන් අපිට. අපේ න්‍යාය පත්‍රයේ
තියෙනවා.
ඔව් මේ සංවිධායකතුමා අනුපක්ෂි.
ගරු කතා නැහැතුනේ පැහැදිලි කර ගැනීමකට වඩා කතාවක් වෙන්න ගියාම අපිට න්‍යාය පත්‍රය කරගන්න බැරි වෙනවා. මොකද මෙතුමා ජනාධිපතිතුමාගෙන් නෑ ගරු කතා නැහැතුනේ ජනාධිපතිතුමාගෙන් අහනවා බයද යන්නේ කියලා. මං හිතන්නේ ඕකම ඇහු අනු කුමාර දිසානායක මහත්තයාගේ විවාදයකට ආරාධනා කරායින් පස්සේ ඉතින් ඒගොල්ලන්ගේ විවාද ගියට කමක් නැහැ. හැබැයි මේ න්‍යාය පත්‍ර මේක ඇතුළේ යන න්‍යාය පත්‍රය යන්න අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලීම කරන්නේ.
ඔව් මොකද පොයින්ට් එක?
එක දෙයක් ඉතාමත්ම පැහැදිලි ගරු කතානායකතුමනි, කනගාටුවෙන් හෝ කියන්නට ඕන ජනාධිපතිතුමාට අපි ඉදිරිපත් කරන ප්‍රශ්න වලට එතුමාට මුහුණ දෙන්න බෑ, එතුමාට දරා ගන්න බෑ, එතුමාට උත්තර නෑ. ඒ නිසා තමයි නැගිටලා ගිහිල්ලා දැන් මේ වෙන වෙන කතාවල් කියලා එක එක ගෝල බාලයෝ ටික.
හරි
කමන්නේ, මම මගේ කතාව මම නැවත කරන්නකෝ මේ විවාදෙදී. හරිනේ? එතකොට
හොඳයි, විවාදෙදී කරන්න. ස්ථාවර නියෝග අංක 52 යටතේ ශ්‍රී ලංකා සැපියුම් තාක්ෂණිකයන්ගේ ආයතනයේ සංස්ථාගතයේ 57 ප්‍රතිබිඳ වාර්තාව අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කරන්නේ.
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා සැලසුම් තාක්ෂණිකයන්ගේ ආයතනයේ සංස්ථාගත කිරීමේ නැමැති 57 පත පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52/6 යටතේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
දෙවැනි වර කියම කවදාද?
එක දිනේ.
කාර්යක සභාව වාර්තා පිළිගැන්වීම කනක හේරත්නැතුමා.
ගරු කථානායකතුමනි, තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 44(3) ව්‍යවස්ථාව සහ 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ 82 වගන්තිය සමග කියවේ යුතු 24 වගන්තිය යටතේ තාක්ෂණ අමාත්‍යවරයා විසින් සාදන ලද 20/22/22 දිනැති අංක 23/11 ඇලීරක් 40 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියෝග සම්බන්ධ වූ ඒකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
රාධාකෘෂ්ණන් මැතිතුමාගේ කාරක සභා වාර්තා.
Honorable Speaker, I report the Sectoral Oversight Committee of Education on National Education Policy Framework Sri Lanka 2023-2029. Honorable Speaker, I would like to thank the following officials for their support given to me and the committee to prepare the above report. Honorable members of the Sectoral Oversight Committee on Education, Secretary to the Honorable Prime Minister, Secretary to the Minister of Education, Secretary General of Parliament and the staff of the Sectoral Oversight Committee on Education, and Professor Arjuna Parakrama, expert of the Sectoral Oversight Committee on Education, Dr. Mrs. Madhura Vehella, expert of the Sectoral Oversight Committee on Education, all others who assisted this regard. Thank you.
Mahajana Petsam Piliganima Lakshman Kiriyalla Mettuma. Lakshman Kiriyalla Mettuma, Mahajana Petsam Piliganima. ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා එච්චම පිළිගන්නන්න.
බොහොම
ස්තුතියි. අනුරේධ සානායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, දෙහිවල ගල් විහාර පාර අංක 254 ඇලිර බී දරණ ස්ථානයේ පදිංචි ඒ සුලිෆිකාර් මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද මාතර හිත්තැටිය මැද අංක 2 ඇලිර 53 දරන ස්ථානයේ පදිංචි NDL ගුණවර්ධන මහතාගෙන් ලැබුණු පෙස්සමක් සහ බලංගොඩ පින්නවල පඹගොල්ල යන ලිපිනේ පදිංචි WMK සිරිසේන මහත්මගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නුනි.
නිපුණ රණවක මැතිතුමා, පීරසුමන වීරසිංහ මැතිතුමා.
ගරු කථානායකතුමනි, කොළඹ අට බොරල්ල බේස්ලයින් මාවත සිරිසර උයන අංක 1B ඇලිරක් FS ඇලිරක් U 8 දරණ ස්ථානයේ පදිංචි ASP ගුණසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වනවා.
මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ.